ප්‍රධාන වැඩ කටයුතු අධ්‍යයන න්‍යායපත්‍රයේ විෂයයන්ක එක.
අර විවාදේ.
ඔව්. ගරු කථානායක ගරු මහින්දයාපාබේවර්ධන මහතාට එරෙහිව විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනා සම්බන්ධ කල්දැපීම මත තවදුරටත් පැවැත්වීම ආරම්භ කිරීමට ගරු එරන් වික්‍රමරත්න මැතිතුම ඔබතුමාට මිනිත්තු 14 කාලයක්.
හරි. බොහොම ස්තුතියි. අද පරිසරය ගැන හුඟක් සාකච්ඡා වෙච්ච නිසා මම කියන්න කැමතියි. පරිසර පාර්ලිමේන්තුවේ ක්ලයිමට් පාර්ලිමේන්ට් කෝකස් එකක් සංසදයක් හෙට 21 වෙනිදා සවස 2ට පාර්ලිමේන්තුවේ තියෙන ඔක්කොම මන්ත්‍රීවරුන්ට ආරාධනාවක් තිබෙනවා ඒ පිළිබඳව. අද අපි කතා කරන්නේ ගරු මහින්දයාපා අභිවර්ධන කථානායක ධූරයට පත්වීමෙන් පසු එම තනතුරේ කටයුතු කිරීමේදී ස්වාධීනවත් අපක්ෂපාතීවත් කටයුතු නොකරපු අවස්ථා කීපයක් පිළිබඳව තමයි අද මේ විශ්වාස භංගයේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. දැන් මම පළමුවෙන්ම සඳහන් කරන්න ඕනේ මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම් පත සම්මත කරන අවස්ථාවේදී ලොකු ගැටලු ප්‍රශ්න ඇති වුණා. වගන්ති 57ක් විතර තිබුණා. ඒකේ 31ක් ශේෂ්ඨාධිකරණයේ තීරණය කළා විවස්ථාවට පටහැනි කියලා. විවස්ථාවට පටහැනි වුණාම ඒ අවස්ථාවේදී ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් එක වෙනස් කරන්න සංශෝධන මගින්, ඒතර සාමාන්‍ය බහුතරයකින් ඒක සම්මත කරගන්න. නැත්නම් ඒක එහෙමම සම්මත කරගන්නවා නම් වෙනසක් නොකර 3/2 ඡන්දයක් තියෙන්න ඕනේ. නැත්නම් ශේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් සමහර අයවලට ජනමත විචාරණයකුත් තිබිය යුතුයි. දැන් එහෙම දෙයක් අපි දැක්කෙම නැහැ. ඉතින් අපි දැක්කම පනතේ 13 වෙනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට අනනුකූලව මේක එකක් ගැන මෙතන කතා කරන්නේ. මේක සම්මත කරගත්තා. ශේෂ්ඨාධිකරණයේ තීරණය තිබියදීම සංශෝධනය සිදු කර නොකර සාමාන්‍ය බහුතරයකින් තමයි ඒක ඒක සම්මත කළගත්තේ. ඊට පස්සේ 17 වෙනි වගන්තියේ ඒකම සිදු වුණා. අනනුකූලවම ඒකෙත් බහුතරයක් නොමැතිව ඒ ආකාරයෙන්ම සාමාන්‍ය ඡන්දයකින් සම්මත කරගත්තේ. ඊට පස්සේ පනතේ 20, 33, 6, 34, 1, 35, 1 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් ඒ අනුව විශේෂ බහුතරයකින් සම්මත කරගන්න ඕනේ. නමුත් ඒක කළේ නැහැ. ඒකත් නිර්දේශය මෙතන ශේෂ්ඨාධිකරණය සිදු කළ සංශෝධනය සිදු කළ යුතු බවට ශේෂ්ඨාධිකරණය තීරණ කර තිබියදී ඒකත් සංශෝධනය නොකර සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කරගත්තා. ඊට පස්සේ 21 වෙනි එකත් අනනුකූලයි. මෙතන හැබැයි පොඩි වෙනසක් තිබුණා. එම වගන්තිය සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගන්නවා කියලා නීතිපතිවරයා කිව්වා. නීතිපතිවරයා එතකොට කියනවා, කිව්වහම එයා සාමාන්‍යයෙන් එවනවා මොකද්ද කරන්න ඕනේ වෙනස කියලා එවනවා. නමුත් ඒක තිබියදී ඒ ආකාරයෙන්ම කටයුතු නොකර එම වගන්තියත් සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගත්තා. ඊට පස්සේ කෙටුම් පතේ 22 වෙනි වගන්තියත් අනනුකූලයි. ඒකත් ඒ ආකාරයෙන්ම බහුතරයකින් සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගත්තා. 30 වෙනි වගන්තියටත් ඒකමයි කළේ. දැන් මේව කරලා සම්මත කළාට පස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ක්‍රියා කළේ නැහැ කියලා ඒ අය ලියුමක් ලිව්වා. එසේ කටයුතු නොකිරීම නිසා දැනටම පනත පවතින ආකාරයට ඒ සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේදී ලැබී ඇත්ද නැද්ද යන්න පිළිබඳව බලවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා නීතිපති, මේ ඇවිල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. එසේම මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 3 වෙනි වාරයේ කියවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එතුමා පැහැදිලිවම බෙදීමක් ඉල්ලලා හිටියා. ඒ බෙදීමටත් ඉඩ දුන්නේ නැහැ. ඒකත් නොසලකා හැරියා. ඒ 3 වෙනි වර කියමේ ඡන්දයකින් තොරව සම්මත කරගන්න ඒක ඉඩ හැරියා ඒ අවස්ථාවේදී. එතකොට නීතිපතිවරයා කියපු උපදේශයක් පිළිපැද්දේ නැහැ. මානව හිමිකම් කොමිසමේ ලියුමන අහකට දැම්මා. ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අර ඡන්දය ඉල්ලා සිටීම ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඉතින් මේවා නොකර මෙලෙස කථානායකවරයා ක්‍රියා කළා. ඊට පස්සේ මොනවද කළේ? කථානායකවරයා මේකට අස්සම තැබුවා ඊට පස්සේ. ඉතින් ඒක එක ගැටලුවක්, විශාල ප්‍රශ්නයක්. මොකද අපි හිතන්නේ ඒක විවස්ථාවට පටහැනි, ස්ථාවර නියෝගවලට පටහැනි, ඒක කරන්න තිබුණේ නැහැ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අපිට ඇති වුණා. 20-24 පෙබරවාරි මාසේ විවස්ථා දායක සභාවේ රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමේදී ජනාධිපතිතුමා වැඩ බලන පොලිස්පති කෙනෙක්ගේ නම ඉදිරිපත් කළා, පොලිස්පති හැටියට පත් කරන්න කියලා. ඒ එතනදී 4 දෙනෙක් පක්ෂව ඡන්දේ දුන්නා ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාවේ. දෙන්නෙක් විරුද්ධව ඡන්දේ දුන්නා. දෙන්නෙක් ඡන්දේ නොදී සිටියා. ඉතින් සාමාන්‍යයෙන් ඡන්දේ දෙන්න පුළුවන් කථානායක තුමෙකුට ඕනෑම රටක, ලංකාව විතරක් නෙමෙයි, සමසමව ඡන්දේ තියෙනවා නම් පමණයි. නැත්තම් කථානායක කෙනෙකුට ඡන්දේ දෙන්න බෑ ඕනෑම රටක. හරිද? ඊට පස්සේ මේ කථානායකතුමා ජනාධිපතිතුමාට ඒ පිළිබඳව පෙබරවාරි මාසේ 26-24 ලියුමක් ලියනවා. ඒ ලියුමනේ මම දැන් මේ සඳහන් කරනවා. කෙසේ වුවද ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41E විවස්ථාව අනුව
ඕඩර් ප්ලීස් මූලාසනයේ සඳහා හර්ෂණ රාජගරමතු.
ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41E විවස්ථාව අනුව ආණ්ඩුක්‍රම විවස්ථා සභාව රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීති ඉන්ද්‍රියේදී ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, ඡන්දය නොදී හිටියත් ඒක විපක්ෂයක් ලෙස සලකනු ලබන්නේ නම් කියලා කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41E5 ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්න සම්බන්ධයෙන් සමසමව ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම්, ඒ කියන්නේ ඇබ්ස්ටෙන්ෂන් එකක් දැම්මත් ඒකත් විරුද්ධ ඡන්දයක් හැටියට සලකලා ඒක සමසමයි කියලා බලන සභාපති වර්ෂ මාගේ තීරණය ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වනවා. ඉතින් මම මේ ඇබ්ස්ටෙන්ෂන් එක සලකනවා විරුද්ධව දුන්න ඡන්දයක් හැටියට. ඊට පස්සේ මම කියනවා 4-4 සමසමයි කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා ලියලා කියනවා මම මේක හරියටම මම ඡන්දය පක්ෂව දෙනවා බව කාරුණිකව දන්වන්න කියලා. අනේ මම නම් දන්නේ නැහැ මේ කොහොම මේවා මේවා ගැන මෙහෙම සඳහන් කරනවද කියලා. ඇත්තටම මට අහන්න තියෙන ප්‍රශ්නය මේකයි කථානායකතුමාගේ. මම මේක ඇහුවා මීට ප්‍රථමයෙන්, මට පිළිතුරක් ලැබුණ නැහැ. මම ඇහුවා විවස්ථාදායක සභාවේ රැස්වීම වෙලාවේදී එතුමා ඡන්දය දුන්නද නැද්ද කියලා මම ඒ ඇහුවේ ප්‍රශ්නය. මොකද නැත්තං එතුමා කාගේ රූකඩේද? ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිතුමා ඊට පස්සේ පත්වීම කරනවා මේ ලියුමන දැකලා. එතන අහන්න වෙන ප්‍රශ්නේ ඇවිල්ලා ජනාධිපතිතුමාත් කාගේ හරි රූකඩයක්ද කියන ප්‍රශ්නය අනිවාර්යෙන්ම අහන්න වෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන වරද මේකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අමුඅමේ උල්ලංඝනය කරලා තිනවා මේ උත්තරීත ආයතනය. ඒ නිසා මේකට අපිට එකඟ වෙන්නටම බෑ. දැන් මට දැනගන්න ලැබුණ තව කරුණක්, මේකත් මම සඳහන් කරන්න ඕනේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපතිවරයා හැටියට කථානායකතුමා ඉන්නවා කියලා. නම් මේක මම මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ. නමුත් මේකත් සුදුසු නැහැ. 20-27 ඉඳලා තිනවා, 20-21 ඉඳලා තිනවා, 20-22 ඉඳලා තිනවා, 20-23 ඉඳලා තිනවා. මොකද කථානායක කෙනෙක් වුණාම ස්වාධීනව ක්‍රියා කළ යුතුයි. කිසිම මේ වගේ තනතුරක් කථානායක කෙනෙක්ට නොතිබිය යුතුමයි කියලා සඳහන් කරන්න ඕනේ. I want to basically draw the attention of the house not just to Mahinda Yapa Abebodhana the speaker but to the whole concept of the speaker, and my comments are not limited to the present speaker. The speaker's authority in the house is supreme. However, we are not really seeing that demonstrated. Even when the leader of the house today made the comment that this unnecessary discussion has gone on for 2 hours before the main discussion happens, it doesn't show that the speaker of the house is supreme in actually controlling the house. The authority is based on the speaker's absolute and unwavering impartiality. This obligation of impartiality is demonstrated when the speaker is only entitled to vote in the case of an equality of votes. The speaker's impartiality is secured only when he remains above all considerations of party or political career. and to the effect he may resign from the party to which he belonged. And I'm glad that I remember Mr. Karu Jayasurya, the Honorable Speaker of the past, who never stepped into Sirikota, the United National Party headquarters, after he sat in the chair of the Speaker. That's what Speakers should be doing. And I also want to make a quote here. And on the 8th of March 1958, on the unveiling of a portrait of Speaker Patel, Prime Minister Jawaharlal Nehru had this to say. He observed, "The Speaker represents the House. He represents the dignity of the House, the freedom of the House. And because the House represents the nation in a particular way, the Speaker becomes the symbol of the nation's freedom and liberty. Therefore, it is right that he should be an honored position, a free position, and should be occupied always by men of outstanding ability and impartiality." In Britain, at a general election, when the Speaker has to contest at the general election, they have a concept in Britain. And the concept is the Speaker is seeking re-election. The Speaker is seeking re-election. So he doesn't have to look at parties. And in practice, what happens is the main parties in Britain don't contest the Speaker's seat because the Speaker is going for re-election. These are some of the global practices. Now we know the parliamentary systems have evolved over 800 years in different ways. And these practices, Erskine May, the famous British parliamentary political scientist, chronicle the practice of British parliamentarians. When I was a new parliamentarian and I walked in, I hadn't heard the name Erskine May. It was Mr. Naufal Rahman, the secretary to the leader of the opposition, who actually schooled me in that. And in fact, he wrote a little booklet saying Parliament to Parichaya Luhudin, Naufal Rahman. And we are really have to honor government servants who have done things like, actually things like this. And he also told me about the practice of procedure of Parliament, a prestigious publication of the Lok Sabha in Britain by Kaul and Shakda, a former commissioner of elections. Now, the example is this. Generally, the Speaker would be from the ruling party in India. For 4 decades, it was like that. Then coalition governments came. Then one of the members of the coalition governments became the Speaker. But the Speaker has demonstrated impartiality and wisdom. And why I'm saying this is, India is not the Westminster model. It's gone beyond the Westminster model and it has adopted itself. But I have a question mark about Sri Lanka. A healthy convention in India has been the establishment of the seat of the Deputy Speaker. The seat of the Deputy Speaker is given to the opposition because that's how high esteem the Speaker is thought about and how independent and impartial the Speaker should be. That's the Indian model. Recently, you know, in COP and COPA, we tried to create a tradition by saying that the position of the chairmanship should be given to an independent opposition member, not to a member of the ruling party. And Mr. Rasamanikam put this beautifully when he said, COP is not the Committee on Public Enterprises anymore, but has now become the Committee on Pohot Tua Enterprises, is what Mr. Rasamanikam actually said. So the Speaker, the Deputy Speaker in India, comes from the opposition. And the famous Speaker of India, the first Speaker of the Lok Sabha, Mava Lanka, he had this to say. He said this, "For real democracy, one has to look not merely in the provisions of the Constitution or the rules and regulations made for the conduct of business in the legislature, but one has to foster a real democratic spirit in those who form the legislature. If this fundamental is borne in mind, it will be clear that through questions would be decided by majorities. Parliamentary government will not be possible if it is reduced to a mere counting of heads or hands. If we are to go merely by majority, we shall be fostering the seeds of fascism, violence and revolt. If on the other hand, we could help to foster a spirit of tolerance, a spirit of freedom of discussion, and a spirit of understanding, we shall be fostering the spirit of democracy." I'm going to close, and I'm going to just say this. I can't speak on behalf of the 45 members who have signed this. But I want to say this. If the speaker acknowledges that he has made a mistake, I would say that we should not even be taking a vote and he should be correcting his mistakes. But if he doesn't acknowledge it, naturally we have to go for a vote. And we need to remember this. A vote will not correct the situation as we know. Because a vote does not resolve the issuance of confidence and impartiality, which is absolutely required in the office of the Speaker. Thank you for the time given.
Thank you.
Honorable Rasamanikam.
Honorable Chair, I have a concern that I want to raise in this House. ඊයේ දවසේදී කෝප් කමිටුවේ රැස්වීම වලට අපි ගිහිල්ලා කෝප් කමිටුව පටන් ගන්න කලින් ඒ රැස්වීමේදී මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ කෝප් කමිටුවේ අපි සමහර ප්‍රකාශ පත් කරා. එතකොට දැන් ඊයේ හවස පියෝ ටීවී එකේ යනකොට ගරු මුලසනේ මන්ත්‍රීමනි මේ කෝප් කමිටුවේ අපි කියපු ප්‍රකාශ ඔක්කොම වගේ ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් බලන්න කෝප් කමිටුවේ පළවෙනි වාරයේදීම මන්ත්‍රීවරු ගිහිල්ලා ප්‍රකාශ කරපක ඉවත් කරලා තියෙනවා නම් මම පාර්ලිමේන්තු මීඩියා ඩිපාර්ට්මන්ට් එකේ මේක ගැන අහුවම කෝ එන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න කියලා. එන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා මේක ගැන හොයලා බලන්න ඕනේ හොයලා බලලා තමයි පිළිතුරක් දෙන්න පුළුවන් කියලා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිහිල්ලා කෝප් කමිටුවේ අපි ප්‍රකාශ කරපු ප්‍රකාශම පළවෙනි කෝප් කමිටුවේම ඉවත් කරලා තියෙනවා නම් මට දැනගන්න ලැබුණා සභාපතිතුමාට ඒ ඩිස්ක්‍රෙෂන් එක තියෙනවා කියලා කවුදෝ කිව්වා. කොන්ට්‍රවර්ෂල් දෙයක් නම් එයාට අයින් කරන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ කෝප් කමිටුවේ අපි කියන දේවල් එතුමා කොන්ට්‍රවර්ෂල් කියලා හිතලා අයින් කරන්න පුළුවන් නම් මින් ඉස්සරහට මේ කෝප් කමිටුව තුල ආණ්ඩුවට විරුද්ධව දූෂණ වංචා පිළිබඳ තියෙන දේවල් කොච්චර නම් අයින් කරයිද? මේක ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් මුලසුනේ මන්ත්‍රීතුමනි. මේක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කෝප් කමිටුවේ සභාපතිතුමාට පුළුවන් නම් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කරුණු ඒකෙන් ඉල්ලාස් කරන්න. අපි කිව්වේ ඇයි ඉල්ලාස් වෙන්නේ කියන හේතුව විතරයි. ඒකම කොන්ට්‍රවර්ෂල් කියලා ඉල්ලාස් කරන්න පුළුවන් නම් ඇත්තටම කොන්ට්‍රවර්ෂල් දේවල් කීයක් ඉල්ලාස් කරයිද? රටේ ජනතාව මේක ගැන අවදියෙන් ඉන්නෝනේ. මේ කෝප් කමිටුව නෙවෙයි ඉරාන් මන්ත්‍රීතුමා මම ඊයේ කිව්වේ මේ ඇවිල්ලා කමිටි ඔන් පෝටුව එන්ටර්ප්‍රයිස්. This is not the committee on public enterprise
Honorable Susil Premjanta, you have 31 minutes.
Garu Mulasanunda Mantitumani, me avasthavedi api vivadayata bhagine karala thiyenne garu kathanayaka mahindara yapa abiyodan mathumanta erhi viswas pange yojana pilibandawa tamai api vivada karamin sitin meya garu mantitumalla 45 denekge asana sahithawa idiripat karala thibenawa මෙහි ප්‍රධාන කොටස් දෙකක් මම දකිනවා. පළවෙනි කොටස තමයි පසුගියදා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ඔන්ලයින් පනතේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම අනුව ඉටුකලේ නැහැ කියන මූලික කාරණේ. දැන් මේ සම්බන්ධයෙන් මේ විශ්වාස භංග යෝජනාවේ පළවෙනි පිටුව අයන්න කියන්න සහ ඉතුරු ඡේද සියල්ලම ඒ ගැන සඳහන් කරලා තියෙනවා දෙවෙනි පිටුවේ. ඒ පිළිබඳව ගරු අධිකරණ ඇමතුමා ඊයේ ඒ සීලම වගන්තීන් පිළිබඳවත් එහි නෛතික තත්ත්වය පිළිබඳවත් පැහැදිලි කළා. නිසා මම ඒ ගැන අද මගේ කතාවේදී අවධානය යොමු කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කොටස එන්නේ 2024 පෙබරවාරි 26 වෙනිදා පැවති ව්‍යවස්ථාදායක ස්වභාව ගැනීම සඳහන් කළා. පොලිස්පති ධූරය සඳහා කළද නිර්දේශ සම්බන්ධයෙන් තීන කාරණය තමයි දෙවෙනි ප්‍රධාන කාරණය. ඊට අනුශාංගිකව මෙන්න මේ කර්මයේ හේතුන් නිසා ආන්ක ව්‍යවස්ථාව ස්වභාව සහ උත්තරිත ආයතන පිළිබඳ මහජන විශ්වාසය කඩවන ලෙස මේක හොඳට මම කියවනව නැවත වතාවක් පාර්ලිමේන්තුව සහ ආන්ක ව්‍යවස්ථා ස්වභාව යන උත්තරිත ආයතන වල මහජන විශ්වාසය කඩවන ලෙස කියන කරුණුත් එක්ක තමයි මේ ටික එන්නේ. හැබැයි මේකේ කොහෙකවත් වැලිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීම මේක කොහෙවත් කියලා නැහැ. ඒවා ආනුෂාංගික කරුණු. ඒක මේ සභාවේදී ඔන්න මන්ත්‍රීවරුට කියන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ කරුණු දෙකටයි අවධානය යොමු කළේ. මගේ දෙවෙනි කාරණේ පිළිබඳව තමයි මගේ අවධානය යොමු කළා මගේ කතාව පවත්වන්නේ. ඊට කලින් මම කියන්න ඕනේ අපේ පාර්ලිමේන්තුවේ මේ එන්නේ පස්වෙනි වතාවට තමයි කථානායකවරයෙකුට විරුද්ධව ගෙන්න විශ්වාස භංග යෝජනාව. පළවෙනි එක ගෙනාවේ 1963 නොවැම්බර් 22 වෙනිදා. කථානායක එවකට හිටපු ආර්.එස්. පැල්පොල මැතිතුමාට විරුද්ධව ඊළඟට 1980 දෙසැම්බර් 23 ගෙනාවා එදා හිටපු කථානායකතුමාට විරුද්ධව ඊළඟට 1991 10 වෙනිදා ඔක්තෝබර් 10 වෙනිදා ගෙනාවා එදා හිටපු කථානායකතුමාට විරුද්ධව එම්.එච්. මොහොමඩ් මැතිතුමාට විරුද්ධව අපහම නැවතවතාවක් 1992 ජූනි මාසේ 9 වෙනිදා එදා හිටපු කතානායක මොහොමඩ් මැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගෙනා මේ ගෙනල්ලා තින්නේ 5 වෙනි එක. මම මේ ගැන වැඩිදුර කරුණු කියන්නේ නැහැ. මේ විශ්වාස භංග යෝජනා ඉතිහාසය පිළිබඳවයි මම ඒක ආකාරයෙන් කරුණු දැක්වුවේ. එතම ඉක්මනින්ම එනවා මේ සඳහන් මම දක්වපු දෙවෙනි කාරණේ සම්බන්ධයෙන්. දැන් මේ දෙවෙනි කාරණේ ගැට සම්බන්ධ වෙලා තින්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන වශයෙන් ගෙනාපු 21 වෙනි සංශෝධනයේ තිබෙන කරුණුත් එක්ක. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 ආයන්න පරිච්ඡේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය 41 වගන්තියෙන් කියනවා. ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කතානායකතුමා, ගරු විපක්ෂ නායකතුමා, ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබිය යුතු මන්ත්‍රීවරයෙක් 4යි. ඊට පස්සේ ඊයන්නේ සඳහන් කරනවා තව මන්ත්‍රීවරයෙක් පත් කරන ආකාරය. ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරය එකඟතාවය මත නාමජන කරන 1යි. 2 විරුද්ධ පක්ෂ නායකතුමා සහ ආයතන දේශපක්ෂ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරය එකඟතාවය මත 1 මන්ත්‍රීවරයෙක්. 3 අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟතාවය මත කතානායකවරු විසින් නාමජන කරන ලබු තැනැත්තන් 3 දෙනෙක්. මෙන්න මේ විදිහට තමයි නම දෙනා ව්‍යවස්ථාදායක ස්වභාව 21 වෙනි සංශෝධනයෙන් පස්සේ ස්ථාපනය වෙන්නේ. දැන් මෙතෙන්දි මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ව්‍යවස්ථාදායක ස්වභාවෙදි මේ විශ්වාස භංග යෝජනාවේ කියවෙන්නේ. පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ 41 යන්න 5. දැන් අපි 얘 දෙක අරගෙන බලමු. 41 වගන්තියේ යන්නෙන් කියවෙන්නේ ඔය සංයුතේන ආකාරය. 41 කියන්නේ 5 කියන්නේ මේ ව්‍යවස්ථාවේ පළවන අනු ව්‍යවස්ථාවේ යන්න ඡේදය යටතේ පත්කම් ලබන්නා වූද පාර්ලිමේන්තු මන්ත්‍රීයන් නොවන්නා වූද තැනැත්තන් විශිෂ්ටත්වෙන්නා වංකභාවෙන්යුත් පොදු හෝ වෘත්තීය ජීවිතයේදී කීර්තියටපත් කිසුම් දේශපාලන පක්ෂයක සමාජිකයන් නොවන තැනැත්තම නීතු අතර ඔවුන් නම් කර ලැබීම පාර්ලිමේන්තුවෙන් අනුමත කර ලැබිය යුත්තේ. 41 යන්නේ 5ක. දැන් මම දන්නේ කොහොමද මේ විශ්වාස භංග යෝජනාවට දැන් මේ වගන්තිය ගලපන්නේ කියන කාරණේ. පළවෙනියෙන් ඊළඟට අපි ගමු තව 5 වගන්ති කොහෙද තියෙන්නේ කියලා. ඔය යන්නේ 5 මං කියුවේ. ඊළඟට බලමු 8 තියෙනවා, 9 තියෙනවා, 10 11 තියෙනවා. ආපහුව 41 ආයන්නේ තියෙනවා 5 වගන්ති. අපි ඒක බලමු යන්නක් නැහැ. 41 ආ 5. මේ ව්‍යවස්ථාවේ පළවෙනි අනු ව්‍යවස්ථාවේ යටතේ පත්කම් ලබන යම් තැනැත්තක හෝ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හෝ මෙන්න මේ ආදි වශයෙන් කියලා පූර්ව අනුමැතිය ඇති පමණක් ජනදෘෂ්ටිම ඉවත් කරනු ලැබිය යුත්තේ. ඊළඟට අපි ගමු ඔය පරිච්ඡේදයේ තව කොහේ හරි 5 එකක් තියෙනවද කියලා. හරි, 41 ඈන්න ගමු. ඈන්නේ 5 කියලා එකක් නැහැ. හරි, ඉතින් දැන් ගරු විපක්ෂ සංවිධායකතුමා මේ ගැන අවධානය යොමු කරන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකට මම පිළිතුරු දෙන්න ආණ්ඩුක ව්‍යවස්ථාවත් එක්ක බැලුවහම ඔබතුමන්ලාගේ විශ්වාස භංග යෝජනාවේ දෙවෙනි ඡේදේනවා අර දෙවෙනි චෝදනාව සම්බන්ධයෙන් කෙසේ වුවද ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41 යන්නේ. හරි, ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දෙමින් වැලකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිබාධන සලසා නොමැති බැවි 41 යන්න කොහොමද රෙලවන්ට් නැහැ එකට ඡන්දය දෙමින්නේ කොහෙද කියන ආකාරයට මං කියවන්නම්. 41 යන්නෙන් කියන්නේ පහත සඳහන් පරිදි නාම යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු තැනැත්තන් 5 දෙනෙක්. 5 දෙනා පත් කරන ආකාරය තමයි යන්නෙන් කියන්නේ. 1, 2, 3. ඉතින් පත් කරන ආකාරය තියෙන එකේ ඒ වගන්තියේ ව්‍යවස්ථාවේ කොහොමද ඩ්‍රාෆ්ට් වෙන්න බෑ, කොහොමද තියෙන්න බෑ ඡන්ද දෙන ආකාරය සම්බන්ධයෙන්. ඊළඟට ගමු ඔබතුමන්ලාගේ විශ්වාස භංග යෝජනාවේ ඊළඟ කොටස 41 යන්නේ එහෙමයි. වැලකීම සිදුවන ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීති ඉදිරියේ ඡන්දය දෙමින් වැලකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකුන් ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 යන්න 5 ව්‍යවස්ථාවන් උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සමසමා ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා විසින් මාගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි. දැන් ඊළඟට 41 යන්නේ තියෙන සංයුතිය ගැන යන්නේ 5 ගමුකෝ. 5 මං ගලින් කෝ විදිහට 5 කියන්නේ මේ ව්‍යවස්ථාවේ 1 අනු ව්‍යවස්ථාවේ යන්න ඡේදය යටතේ පත්කම් ලබන්නා වූද මේ ආදි වශයෙන් කියලා අනුමත කරලා ලැබිය යුත්තේ. ඉතින් මේ දෙකම ගරු කතා ගරු ගරු මුලාසන සභාපතිතුමනි දැන් මේක රිලෙවන්ට් නැහනේ. ඔබතුමන්ලගේ මේ විශ්වාස වංග යෝජනාවේ යෝජනාම දෝෂ සහගතයි. දෝෂ සහගත යෝජනාවක් අපි විවාද කරන්නේ කොහොමද? පුළුවන් නම් උත්තර දෙන්න අද දවස් තුල දෙන්න නැත්නම් හෙට දවස් තුලදී. නෑ මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයානේ නීති උපදෙස් දෙන්නේ. අහන්නකෝ එතුමාගේ. මට කියන්න what is the relevance between your motion and the particular section mentioned in that particular chapter. මම දන්නවා ෂුවර් එකට. ඔබතුමා නෙමෙයි මේක ඩ්‍රාෆ්ට් කරන්නේ නැත්තේ. විපක්ෂ සංවිධායකතුමා තුමා නෙමෙයි, තුමා ජේෂ්ඨ නීතිඥයෙක්. ඈ මේක කසකාරය හැටියට හිටියේ ජී.එල්. පිරිස් මහත්මයා. එතුමාගෙන් ඉතින් ඔබතුමා දන්නවනේ. එතුමා මහාචාර්ය උනන් නීති සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියකවත් නඩුවකට පෙනීන්න බෑ. පෙනීනලත් නැහැ. පෙනීන්න බෑනේ. නීතිඥ විභාගය සමත් වෙලා නැහැ. මේක වෘත්ති විභාගේ. ආ දැන් එතුමා බලන්නකෝ. දැන් එතුමා 94 චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ආවා. ආණ්ඩුක ව්‍යවස්ථා ඇමති. 2000 හැදුවා ව්‍යවස්ථා කැටුම්පත. මේ සභාවේදී පිච්චුවා ඒක. එතනින් ඒක ඉවරයි. හරි. ඊළඟට මොකද උනේ? එතුමා 2000 තරංගලා කොළඹ දිස්ත්‍රික්කේ. තේරුණා. එතුමා චන්ද්‍රිකා ආණ්ඩුවේ හිටියා 2001 ඔය පැත්තට ගියා. ඔබතුමා ඒක ගැන දන්නව මම කියන්නේ නැහැ. හරි. ඊට පස්සේ 2001 එතුමා එක්සත් ජාතික පක්ෂය ජාතික ලයිස්තුවෙන් ආවා. ඇවිල්ලා 2004 වෙනකන් ඇන්ටන් බාලසිංහම එක්ක සාකච්ඡා තුනක් තිබ්බා ඔස්ලෝ වලයි බැංකොක් වලයි ටෝකියෝ වලයි. අන්න ඒ තුනටම සහභාගී වුණා. ඊට පස්සේ 2004 එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ආවා ජාතික ලයිස්තුවෙන්. ආයි ඇවිල්ලා ඊට පස්සේ මොකද උනේ විපක්ෂි ඉඳලා 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාම එතුමා මේ පැත්තට ආවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ටිකක් අර අතම හිතන්නේ ටිකක් අමාරුලා තියෙන අත ශක්තිමත් කරන්න. එහෙම ආවනේ. ඒ කණ්ඩායමේ ආවා. ඇවිල්ලා ඇමතිවරයා වුණා විදේශ ඇමති. හරි. ඊට පස්සේ මොකද උනේ? 2013-14 UNHCR එකේ ඡන්ද දෙකක් අපි පරාදයි. කවුද විදේශ ඇමති? එතුමා. ඊට කලින් එතුමා චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති. 2002 මතකද? 2006 වර්ෂයේ. 2000 වර්ෂයේ ආයෙ ඉදිරිපත් කළා. ඍණ ආර්ථිකේ. ඍණ. මේ බංකොලොත් වෙලා නෙමෙයි ඍණ. දැන් කවුද වග කියන්න ඕනේ? හරි. දැන් ඊළඟට 2015 ජාතික ලයිස්තුවෙන් එන්න බැරි වුණා. දැම්මේ නැහැ නේ මෛත්‍රීපාල සිරිසිරි ජනාධිපතිතුමා හිටියේ. දාන්න එපයි කිව්ව දැම්මේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? පොහොට්ටුවේ. මෙතන නැහැ කවුරුත් මන්ත්‍රීතුමාලා පොහොට්ටුවේ. පොහොට්ටුවේ සභාපති වුණා. හරි. දැන් එතුමා කොහෙද ඉන්නේ? දැන් එතුමා ඔය පැත්තේ. දැන් එතුමා ඔය පැත්තේ. දැන් එතුමද දන්නේ නැහැ මේක ඩ්‍රාෆ්ට් කළේ. මොකද එතුම තමයි ස්ථිර කළා මේක. ඒක කරගෙන ගියේ.
ලක්ෂ්මන් කියලා එතුමා.
ජී.එල්. පිරිස් ගරු එමෙතුමා ගැන විශ්වාස භංගයේ භාගයක් නෙවෙයි. ජී.එල්. පිරිස් ගරු එමෙතුමා ගැන විශ්වාස භංගයක් නෙවෙයි මේක. මේක කතා කරන්නේ එතුමා ගැන.
හොඳයි.
බලන්න මේ විශ්වාස මංගේ හොඳට ඔබතුමා නිසං කළ නැහැ. මේකේ සම්පූර්ණයෙන්ම මේක කන්ට්‍රඩික්ටරි මේ යෝජනාවයි මේ 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 මේක තියෙන කන්ටෙන්ට් එකයි. අනුක ව්‍යවස්ථාවේ මේ වගන්ති එකකට රෙලෙවන්ට් නැහැ. දැන් රෙලෙවන්ට් නැති එකක් අපි විවාද කරන්න. ඡන්දයක් ඉල්ලන. මම කිව්වේ මේක ඔබතුමා නෙවෙයි නම් මේක මේ ඩ්‍රාෆ්ට් කළේ එතුමා තමයි ඩ්‍රාෆ්ට් කරන්නේ නැත්තේ. මොකද එතුමා තමයි කසකාරය හැටියට මේක ගියේ. ඉතින් මම ඊට වඩා ඒගෙන කියන්නේ නැහැ. ඊට පහුගිය දවස්වල තව හොඳ කාරණා ටිකක් මාධ්‍යෙන් වාර්තා කළා. ඒ තමයි සැප්තැම්බර්ාල කෙනෙක් කියලා කිව්වා. හරිද? ඒක බොහොම ඉන්ට්‍රෙස්ටිං. ඔව්. ඒක ඔබතුමන්ලට වැදගත්. මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමනි සැප්තැම්බර්ාල කෙනෙක් කියන පද්ම උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා. නෑ නෑ මම මම කියන්නේ මේ මේ පත්‍රයේ තිබිච්ච ඒවා all these facts මං කාට මං මම මේ මේ සත්‍ය නොවන කරුණ එකක්වත් කියන්නේ පත්‍රයේ තිබිච්ච එක ගැන මම කියන්නේ සත්තම්බිරාල මොකද්ද කරන්න කියන එක YouTube එක බලන්න අන්න බොහොම ලස්සනට YouTube එකේ එක කියලා තිනවා එතුමා එතුමා මේ පාර්ලිමේන්තුවේ කියලා තිබ්බා ආ එතුමා කියනවා ඒකෙත් වර්ග දෙකක් තියෙනවලු ඇල් වතුර සහ උණු වතුර කියලා ඒක YouTube එකෙන් බලා ගන්න ඊළඟට මේ ඔබතුමන්ට වැදගත් සුජීව සිංහ මැතිතුමා එතුමා හිටපු පාර්ලිමේන්තුවේ කියනවා අපි රාජපක්ෂ පාලන කාලයේදී සත්තම්බිරාල විශාල ප්‍රමාණයක් දැක්කා හරියටම හරි එතුමා කියන එක හරියටම හරි එතුමා ඇත්ත කියලා තියෙනවා ඒ සම්බන්ධව අපිට වෙනම කතා කරන්න විවාදයක් අවශ්‍යයි එතුමා විවාදෙකුත් இல்ல ඔබතුමා දැන් අන්නේක ඉල්ලන්න මේ විශ්වාස බංග යෝජනාවෙන් පස්සේ ඔය සත්තම්බිරාල කියන වචන ගැන විවාදයක් ඉල්ලන්නකො හරි එතකොට හරියට ඔය කරුණ ටික එළියට එනවා සත්තම්බිරාල කොහෙද හිටියේ තමන්ට මැදමුල්ල පැත්තේ හිටියයි කියලා කියන්න පුළුවන් කාලාන්තරය තිස්සේ ඉලෙක්ෂන් කාලේ. එහෙම තමයි හිටියේ. මැතිවරණ කාලේ ඒ ජාතිය අය එහෙම තමයි හිටියේ. ඔය හිටියේ ජීඑල්පී සමතුමා වුණා ඒක හොඳට කියයි. ඈ? ළඟේ ඉන්නෝනේ නේද? ඔව්. ඒ ළඟම හිටපු අය තමයි දැන් ඔබතුමා ළඟ වඩ වෙලා ඉන්නේ. වැරදිලා ඔතනට ඇවිල්ලා තියෙන්නේ. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මතකලේ මෙතනයි. මෙන්න මේ විශ්වාස බැංකු යෝජනාවේ මේ කන්ටෙන්ට් එකම දෙවෙනි කාරණය ව්‍යවස්ථාවේ තියෙන වගන්තිත් එක ගැලපෙන්නේ නැහැ. එතකොට ව්‍යවස්ථාවත් එක්ක නොගැලපෙන විවාදයක් තමයි මේ කරන්නයි කියලා කියන්නේ අපිට. මං ඒ ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන් එක මූලික විරෝධතාවය අපි සුපුරුදු හැටියට උසාවියේ දෙන්නා වගේ මූලික විරෝධතාවය ඔබතුමන්ලාගේ හමුවේ ඉදිරිපත් කරමින් දැම්මම එනවා මේ මේ මේකේ ඔබතුමන්ලා කියන කාරණය ගැනම. ඇත්තරම දැන් ඒක ගැලපෙන්නේ නැති නිසා හරයක් නැහැ. නමුත් ආණුක ව්‍යවස්ථාදායක සභාවේදී තව කාරණේ විතරක් නෙවෙයිනේ. දැන් ඒකේ කියනවා ඡන්දේ නොදී සිටීම විපක්ෂ උන හැටට සලකලාලු. හරි. දැන් මම දැක්කයි ඒකම ගරු මන්ත්‍රීතුමා තුමේ කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එනන් ඒ ඇබ්සෙන්ට් තියෙන කියලා. ඒ වරප්‍රසාදයක්. මෙතන කොළපාට වොත්තම තියෙන පක්ෂව. මෙතන නිල්පාට වොත්තම තියෙන රතුපාට වොත්තම තියෙන විරුද්ධව. මෙතන කහපාට එකකුත් තියෙනවා කහපාට එක නොතිබ්බනම් ඕක කියන්න තිබ්බා කහපාට එක තින්න ඇබ්සෙන් කරන්න එතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පුදුන වරප් සාදේ ඔතන නෑ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමාජිකින් මේක හරියට උසාවිය වගේ උසාවියේ 3 ජජස් බෙන්චස් තියෙනවා හරි ආ 3 ජජස් බෙන්ච් එකකින් ජජස්ලා 3 දෙනෙක් තීන්දුව දෙනකොට දෙන්නෙක් එකට දෙනවා ඕන්නම් 3 දෙනාම එකට දෙනවා දෙන්නෙක් පක්ෂයි කියනකොට එක්කෙනෙක් විරුද්ධ වෙනවා. ඒ එක්කෙනා කියන්නේ මම ඇබ්සෙන්ට් කරනවායි කියලා. එයාගේ විරුද්ධ මතය මොකද්ද කියන එකට එයා වෙනම ලියන්නත් ඕනේ. අන්නේ කාර්ය බාරි තමයි ඔතන තියෙන්නේ. Why not? Can you tell me? Can you one instance?
ලක්ෂ්මන් කියලා නතු.
පාර්ලිමේන්තුව උත්තරීතරයි. උසාවියේ පාර්ලිමේන්තුව සභ කරන්න බෑ. පාර්ලිමේන්තුව උත්තරීතරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිචකාරවරේ කයි කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙකුට ඡන්ද දීමේ වැලකී ඉන්න පුළුවන්.
ඒකනේ කහපාට බොත්තමක් තියෙන.
හරියට බොත්ත බැලුවේ ඡන්ද දීමේ වැලකී ඉන්න පුළුවන්. ඒතර විවස්ථාදායක ස්වභාව කියන්නේ පාර්ලිමේන්තුවේ කොටසක්. කතානායක
නෑ සම්පූර්ණ වැරදි.
ප්ලීස් ප්ලීස්. කතානායක සභාපති අගමැතිතුමා ඉන්නවා විපක්ෂ නායකතුමා ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද ප්ලීස් let me speak with you. පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද විවස්ථාදායක සභාවටත් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇබ්ස්ටේන් කරන්න අයිති තියෙනකම් විවස්ථාදායක සභාවෙත් ඇබ්ස්ටේන් කරන්න පුළුවන්. එච්චරයි.
Thank you.
අර ගල්
ඔව්. ලංසමෙන්තුමා.
තනායකතුමා තමයි විවස්ථාදායක සභාවේ සභාපතිතුමා. එතුමා තමයි තීන්දුව දීලා තියෙන්නේ. ඒ කියන්නේ පක්ෂ වෙන්න ඕනේ කොයි විපක්ෂ වෙන්න ඕනේ කොයි කිරියල් ඇමතුමා කියන එක නෙමෙයි කතානායකතුමා පිළි අරගෙන තියෙන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ නෙමෙතුමට.
ගරු ගුලාසනුණ්ඩ මන්ත්‍රීතුමනි මම මේක ඉතාලම පැහැදිලිව මම පැහැදිලි කරගෙන ආවේ මම එහෙමනම් බේසික් ආගියුමන්ට් එකක් තියෙනවා ගරු කෙගල්මැතුමා දැන් ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ ඔබතුමා කියේ ව්‍යවසායයක කොටසක් කියලා ව්‍යවසායයක ස්වභාව නැහැ එහෙනම් මොකටද හතා යන්න වගන්තිය දාලා තින්නේ විධායකයේ යටතේ අනුතු ව්‍යවස්ථා ස්වභාව මේ 17 වෙනි සංශෝධන ඉඳලා දිගටම මේ විකාශනය උනේ විධායක බලතල අඩු කරන්න විදාහක බලතල අඩු කිරීමේදී ඒ විදාහක බලතල අඩු කිරීමේ ක්‍රමවේදයක් හැට තමයි 17 18 19 20 21 වෙන කම්මාවේ සංශෝධන ටික වෙනස් වෙමි. එතකොට 21 වෙනි සංශෝධනයේ මේ විවාසාදායක ස්වභාවය කියලා කියන ඔබතුමා බලන්න මීට කලින් තිබිච්ච එක 21කට කලින් එන 28 තිබුණේ මොකද්ද? විදාහකේ යට තිබුණේ. ඒ නිසා අනුක විවාසාදායක ස්වභාවය කියන්නේ විදාහකේ කොටසක් මිසක් විවාසාදායකේ කොටසක් නෙවෙයි. That's wrong. එහෙමනම් මේ කාරණය සම්බන්ධයෙන් abstain වෙන කතාවක් ඔතන නැහැ. එහෙනම් specifically මේ ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඡන්දේ දීමේදී මෙහෙම වෙන්නේ කියලා. ඒක කොහෙවත් නැහැ. එහෙම නැත්තම් ඔය ව්‍යවස්ථාදායක සභාවම තමන්ගේ rules ටික හදද්දි පිටු 50ක් හදලා ඒක පිටු 4කට අඩු වුණානේ. හරි ඒකේ ඉන්න එකවත් දන්නේ. එතකොට ඒකවත් තියෙන්න ඕනේ ඡන්දේ දෙන්නේ මෙහෙමයි කියලා නෑ. ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ඡන්දේ නොදී සිටීම තමයි අර්ථ නිරූපණය කරගෙන තියෙන එක කතා නැක තුමාට වරදක් කියන්න බෑ.
හලෝ.
ඔව්.
හෙට.
ඔබතුමා කිව්වට සාමාන්‍ය සම්ප්‍රදාය විරුද්ධ වීම පක්ෂ වීම නෙවෙයි ඇත්තට. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පක්ෂ වීම විරුද්ධ වීම නිහඬව සිටීම. ඒක සාමාන්‍ය සම්ප්‍රදාය. හැබැයි ඔබතුමා කියනවා නම් මේක සාමාන්‍ය සම්ප්‍රදායට නෙවෙයි ඇතුළත් වෙන්නේ කියලා වෙන කතාවක්. හැබැයි ඔබතුමා කියන්නේ මේක සාමාන්‍ය සම්ප්‍රදාය නම් මේ ඡන්දයකදී සාමාන්‍ය ඡන්දයකදී දැන් සාමාන්‍ය මත විමුසුමක් ගිහිල්ලා බැලුවා තියෙන මොකද්ද? මෙයාට දෙනවා ප්‍රතික්ෂේප කරනවා. අපි ඡන්ද දීමේදී. ඒ නිසා මම හිතන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය පක්ෂා විරුද්ධයි නෙමෙයි. සාමාන්‍ය සම්ප්‍රදාය අර කරුණු තුනම තියෙන එක.
හරි. ලංසා මන්තම
කතානායකතුමනි නියෝජ්‍ය සභාපතිතුමනි විශේෂයෙන් මම ඉස්සෙල්ලා කිව්වේ කිරියල් ඇමතුමාගේ මතුන කාරණාවටයි උත්තර දුන්නේ. හැබැයි ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් කියන එක තමයි නිවැරදි කිරීම කරන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අදහස් කළේ කිව් එකෙන් ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන්ට එහෙම නිහඬව ඉන්න බෑ. නිහඬව ඉන්න බෑ. එහෙමනම් දැන් ඔබතුමා කිව්ව ආකාරයටම අපි අනිත් පැත්තට ගමුකෝ. ඔබතුමා ඉන්නේ ඒ නැති එකනේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා කිව්වා ව්‍යවස්ථාදායකේ කොටසක් කියලා. එහෙමනම් දැන් ව්‍යවස්ථාදායකේ අපි බොත්තම් තුනක් තියෙනවා බලන්න. මේක දෙකක් විතරක් තියන්න එපා. එහෙනම් ඇබ්සෙන්ට් කියලා කියන්න ඕනේ. එහෙම නැහැ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් මේකේ ස්පෙસિෆිකලි කිසි දෙයක් සඳහන් කළා නැහැ අනුක්‍රම ව්‍යවස්ථාවේ. ඔව්. විශේෂයෙන් සඳහන් කළා නැහැ. ඔව්. ඉතින් ඒක නිසා ඔබතුමන්ලා ඒකත් මේ ඩ්‍රාෆ්ට් එකට දාලා තිනවා. ඉතින් මම කියන්නේ මූලික වශයෙන් මේ දෙවෙනි කොටසේ ගරු අධිකරණ ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමා බලන්න මේක මෙතුමන්ලාගේ ඩ්‍රාෆ්ට් එකේ. මේක ජනතා මේ ජාතික ජනබලවේගයට මේ පස්සේ එන්නේ නැහැ. මොකද එතුමන්ලා අසං කළා නැහැ. කෙසේ වුවද අනුකවසේ 41 යන්නට රෙලෙවන්ට් නැහැ මේක. ව්‍යවස්ථාවේ 41 E5ටත් අදාළ නැහැ. ඉතින් එතකොට දැන් මේ අදාළ නොවන දෙයක් ගැන අපි විවාද කරනවා. ඔව් අඩුම ගන්න දැන් හරි සංශෝධනය කරන්න ඡන්ද ගන්න කලින් මේ චැප්ටර් එක මේක ඔව් මං කිව්වේ ඒකයි. ඉතින් ඒක නීති විසරදතුමන්ලා මේක කළා නම් ඒකත් හරියන්නේ නැහැ. මොකද එතුමා කියන ආගම විශ්වාසය නැතිලා තියෙන මේගොල්ලෝ ගැන අදපු අය ගැන දැන් ගරු කතානායකතුමනි මම ඊළඟ කාරණයට යනවා. මම වැඩි වෙලාවක් ගන්න නැහැ. මෙන්න මේ ප්‍රධාන කරුණු ටික මම පෙන්නුවේ. ඒතර උපලේඛනවල පත්වීම් කොමිෂන් සභා පුද්ගලයන් පත්වීම ඒ යටතේ තමයි පොලිස්පතිතුමා එන්නේ. මේකේ උපලේඛනයේ අංක ව්‍යවස්ථාවේ 41 මේ වගන්තියේ උපලේඛනයේ තියෙන කාරණේ මේ උපලේඛනයේ තිනවා ඒ පත්විය යුතු තැනැත්තන් නම් කරනු ලැබිය යුතු කර අය පාර්ලිමේන්තු මහ ලේකම්තුමන් නීතිපතිතුමන් මහ බැංකුවේ අධිපතිවරයා විගණකාධිපතිවරයා පොලිස්පතිවරයා ඔම්බුඩ්ස්මන්වරයා මේ කියන අය. මෙතෙන්දී තමයි මේ ප්‍රශ්නේ මතුුනයි කියලා මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. දැන් ඊළඟට ගත්තාම අභියාචනාධිකරණයේ සභාපති විනිශ්චයකාරතුමා පත් කිරීම. දැන් බලන්න අභියාචනාධිකරණයේ දැන් මේ උපලේඛනයේ පැහැදිලිවම සඳහන් කරනවා ඊට පොඩ්ඩක් මත්තෙන් 41 වගන්තියේ අයන්න එක සමායි ඔව් උපලේඛනය 41 ඇන්න 41 ඇන්නේ 4 ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් පත්කිරීම හා සම්බන්ධ ස්වකීය කාර්යභාරය ඉටු කිරීමේදී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුත්තේ. එතකොට අභියාචනාධිකාරයේ සභාපතිතුමා තමයි මේ සභාපතිතුමා තමයි ඊළඟට සුප්‍රීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වේකන්සිකට යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අග්‍රවිනිශ්චයකාරතුමාගේ අදහස් ලබාගෙන තමයි ඒ යෝජනාව එතෙන්ට එන්නේ. එතකොට දැන් එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරව පත් කිරීමේදී දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද අරන් තියෙන හේතුව? හේතුව තමයි එක්තරා නඩුවකදී රිට් ඕඩර් එකක් දෙනකොට එන්නේ රිට් ඕඩර් එක දීමේදී කටයුතු කරපු ආකාරය. දැන් මං අහන්නේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ ඉන්න සමාජිකයෝ කොහොමද ලංචක නැතුයන්? එකඟයි ගරු මුලස් ලංචක නැතුයන්. හරි හරි
හොඳයි.
දැන් 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 මං අහන ප්‍රශ්නය ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමහර සමාජිකයන්ගේ විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ විනිශ්චයකාරවරයා එක්තරා රිට්වෙස්ට් සමගදී ඒකදී ඉදිරිපත් වූ සබ්මිෂන්ස් එක්ක ගත්ත තීන්දුව පිළිබඳව කොහොමද ඒකලා ඇනලිසිස් එකක් කරන්නේ? කොහොමද ඇනලිසිස් එකක් කරන්නේ? එතකොට අග්‍රවිනිශ්චයකාරතුමා යොපු නිර්දේශයත් නොසලකා හැරලා හරි ඒගොල්ලෝ තීන්දුව ගන්නවා. දැන් ඔය වගේ ඉස්සර වුණා. ඔය වගේ මීට පෙර අවස්ථාවේදී ව්‍යවස්ථාදායක ස්වභාව ප්‍රොමෝෂන් එක ලැබිය යුතු මහදකන විශ්වකරුන් කීප දෙනෙකුට ගෙදර යන්න ඇරියා. හේතු නොදක්වා. එයාට ගෙදර යන්න ඇරියා පෙන්ෂන් ගියා. අවුරුදු 25 30 35 අධිකරණ ක්ෂේත්‍රයේ ඉඳලා. හේතුවක් දැක්කුවේ නැහැ. දැන් මේකට නෙමෙයි ව්‍යවස්ථාදායක සභාවපත් කළා තියෙන්නේ. ස්වාධීනව අපක්ෂපාතීව තීන්දුවක් ගන්න ඕනේ කියලා හිතා. તો ඒ තීන්දුව ගැනීමේදී ඊටාම දුර්වල ආකාරයක් ප්‍රදර්ශනය කළා තිනවා. මේ සිද්ධිය විතරක් නෙමෙයි විශේෂයෙන්ම විනිශ්චයකාරරු පත් කිරීමේදී ගන්න ඒ තීන්දුව ගැනීමේදී පවා ඒ ආකාරයෙන් කටයුතු කළා තියෙනවා. දැන් ඊළඟට ගමු අපි අනිත් පැත්තට. දැන් මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ ගමු. මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ මුලින්ම සඳහන් වෙනවා 4 ආයන්. 4 වෙනි වගන්තිය ගත්තාම 4 වෙනි වගන්තියෙන් කියවෙනවා ආයන්න තියෙන ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ. ආයන්න රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරත් ජනාධිපති. ඒක තමයි දැන් අපි දීලා තියෙන කොටසක් විධායකේ කොටසකට ව්‍යවස්ථාදායක ස්වභාවට. මොකද කලින් විධායකේ තමයි පත්වීම් කළේ. දැන් ඒක මෙතෙන්ට දුන්නා. හරි ආයන්න ගමු. නීති අනුව පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය. ජනතාවගේ අධිකරණ බලය අවසාන වශයෙන් දිග වැඩිහිඳ කියාගෙන නැහැ. ඕනගෙනට කියවා ගන්න පුළුවන්. පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. ඒතර ව්‍යවස්ථාදායක ස්වභාව මේ තීන්දුව ගැනීමේදී එක පැත්තකින් විධායකයේ ජනතාව දුන්න බලය දැන් ව්‍යවස්ථාවෙන් අපි අඩු කළා දීලා තිනෝ. නමුත් ජනතාවගේ විධායක බලයට එක පැත්තකින් අභියෝග වෙනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයටත් අධිකරණ බලයටත් අභියෝග වෙනවා. මොකද අධිකරණ බලය අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව. දැන් විනිශ්චයකරු 3 දෙනෙක්ගේ හිස්තැන් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒතොර ඒ හිස්තැන් පුරවන්නේ නැති වෙනකොට අභියාචනාධිකරණයෙන් ඉහළට යන්නේ නැහැ. අභියාචනාධිකරණයට එන්න මහ අධිකරණ විනිශ්චයකරුන්ට එන්න විදිහක් නැහැ. ඒතොර සම්පූර්ණ අධිකරණ පද්ධතියම බරපතල ප්‍රශ්නයකට යොමු වෙලා තියෙනවා. දැන් මම ඔබතුමාට තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් බලන්න මං ගාව තිනවා 2004 SC 78/23 FR SC 95/23 FR SC 88/23 මෙන්න මේ 95/23 මේ ඔක්කොම සපෝට් කළේ 23/3/2023 හරියට තව දවස් 3කින් අවුරුද්දයි. සපෝට් කළා අවුරුද්දයි ගරු විපක්ෂ සංවිධායකතුමනි. Yes, that why I just want to highlight and see how this is interconnected. And the court granted an interim order as prayed in paragraphs N of the prayer of the petition dated 27/2/23. in SCFR 77-2023 until the conclusion of this case. Until the conclusion of this case. Avuruddai. Aturutahanam niyoge nigutkalla. Nigutkale visitunai thuna. Vibhagatiyan thuna visipahayip thuna. Upadidharim visitundahak patkaran sangvardindharim atarim. Ayatum patkandavala panas dedahak ayatum patkandavala. Tiyeddi. Visitunda patkaran tiyanna tiyuch vibhagenavettua. Hariyata avuruddakata kalin. Avuruddakata kalin. Ilangata mokada une? Yes. Wait, ඊළඟට මොකද උනේ? අවුරුද්දත් ඉස්ස මේක ඇදගෙන ගිහිල්ලා ආගිමන්ට් ended on 11/1/2024. ජනවාරි මාසේ 11 වෙනිදා ආගිමන්ට් ඉවර කළා. Then date for written submission 22/1/2024. Written submission ඉවර කළා 22/1.
විනිශ්චයාත්මක විනාඩි දෙක කාලයක් තියෙනවා.
විනාඩියයි. ජේෂ්ඨ විනිශ්චයකාරතුමා විශ්‍රාම ගියා පෙබරවාරි මාසේ. මේ written submission දීලා මාසෙකින් පස්සේ. හැබැයි මාසයක් යනතුරු එතුමා විනිශ්චය එතුමා විශ්‍රාම යනකම් මේ නඩු තීන්දුව ලියන්න දුන්න වෙනත් විනිශ්චයකාර උඩේ බෙන්ච් එකේ හිටපු. ඒ විනිශ්චයකාරතුමා අර විනිශ්චයකාරතුමා ජේසුස් විනිශ්චයකාරතුමා විශ්‍රාම යනකම් තීන්දුව ලිව්වේ නැහැ. ආගිමන්ට්ස් ඉවරයි. රිටන් සබ්මිෂන් ඉවරයි. දැන් මොකද උනේ? දැන් විනිශ්චයකාරතුමා විශ්‍රාම ගියා. දැන් ආයි නඩු අහන්න වෙනවා. දැන් මෝෂන් එක දාලා සති දෙකයි මෝෂන් එක තාම ගත්තේ නැහැ. දැන් මේව කාටද කියන්නේ මෙතන කියන්නේ නැතුව. දැන් එතකොට මේ විවස්ථාදායක ස්වභාව දැන් මේගොල්ලෝ රිකෝල් කරලා අහන්න පුළුවන්ද ඇයි මෙහෙම කළේ කියලා? නැහැ. එහෙනම් මේවපත් කරද්දිත් එදා හිටපු CC එකට මේව බලන්න තිබුණා. ඉතින් ඒක නිසා ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම කවදාවත් CC එකට මේ පත්වීම් කරන්න නිර්දේශ කරන්න නම් වෙන්නේ නැහැ. ඔව්. දැන් මට ප්‍රධාන කරුණ දෙකක් තියෙනවා. ව්‍යවස්ථාදායක ස්වභාව දැනගන්න ඕනේ රටේ කවුරු පාලන බලයේ හිටියත්. මේ පාලනය ගෙන යාම සඳහා අදාළ ආයතන ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. අධිකරණයේ විනිශ්චයකාරු පත් කිරීම ප්‍රමාද වෙනවනම් එක් විනිශ්චයකාරවරෙක්ගේ කාරණයක් සම්බන්ධයෙන් කියලා කොහොමද ව්‍යවස්ථාදායක ස්වභාව ඇනලිසිස් කරන්නේ ඒ දුන්න නඩු තීන්දුව කොහොමද කියලා? එතන ඒක කාර්යයක් නෙවෙයි ඒගොල්ලන්ගේ. How can they search for credibility of that particular judge? No, you can't. Mekata nemei vyavasthadayake me 21 wenne 17 indala sanshodana gellala vyavasthadayaka sabaha patkale me civil samajayen metanata patkaran. Meka hari prashnayak. Janathawa chanda diilla patkala thiyenne rate janadhipatiwarey koi me parliament mantriwarune.
Prashna visandanna.
Itwas me prashne visandanna me eke patthim karanna yanakota me mehema ganda thindu ganima tulin kawuru balaye hitiya. කවුරු බලේ හිටියත් මේව කඩිනමෙන් ඉවර කරන්න ඕනේ.
ලක්ෂ්මණ කිරණතුමෝ
අකරණ කැපති විවස්ථාදායක සභාව අධිකරණයට ශ්‍රේෂ්ඨ අධිකරණයට ලියුමක් ලිවයි යම්ම තොරතුරු ඉල්ලලා. ඒකනේ තොරතුරු බලලා යම් තීරණයක් ගන්න. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයට දෙන්න බෑ කිව්වා. That is what happened in this constitutional council. No. දැන් මෙහෙමයි විවස්ථාදායක සභාවට යම් තීරණයක් ගන්න අධිකරණ කටයුතු ගැන කතානායකතුමා ලියුමක් ලිව්වා. She gave some information. But the court refused to give. This is what happened.
Thank you.
We must find a remedy for that.
That is of course the decision of the Supreme Courts.
මතුමා කාලය අවසන්.
එනිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මට අවසාන වශයෙන් පෙන්ලා දෙන්න තියෙන මගේ සම්පූර්ණ තර්කයේ හරය ගත්තොත් පළවෙනි කාරණය මේ යෝජනාව දෝෂ සහගතයි. ඒක හරියට ඩ්‍රාෆ්ට් වෙලා නැහැ. ඩ්‍රාෆ්ට් කරපු නීති විශාරදින් ඉන්නවනම් අර මං කිව්ව වචනේ හොයාගන්න YouTube එකෙන්. එතකොට ඒවා ඒක අදාළ කරගන්න පුළුවන්. මට කනගාටු මොනක්වත් නෑ. අපේ බකේ බාගර මැතිතුමා ඉන්නවා, රාජසරන්ද මැතිතුමා ඉන්නවා, දිලිප් එදාරච්චි මැතිතුමා ඉන්නවා, ගයන්ත කරුණාතිලක මැතිතුමා මේගොල්ලෝ සජබ වෙනුවෙන් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ විශාල මහන්සියක් දරනවා. හරි. මේ ඊයේ පෙරේද මේ පැත්තෙන් ওই පැත්තට ඇවිල්ලා මේගොල්ල දෙන ගෑගේ උපදෙස් අරගන්න ගිහලා තමුන්නාන්සලගේ තීන සජබත් දියාරු කරගන්නවා. ඉතින් මට කනගාටුයි ඒ ගැන. මොකද අපි කැමති ශක්තිමත් විපක්ෂයක් තියනකොට ඒ වැවෙතින් අපිට ඉදිරි කාලයේදී ඔව වෙනස් වෙන plan නේද අනුසාරණක වැත්තුමනි. ඔව්. ඉතින් අපි ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමන්ලා නෙවෙයි එතුමාට.
බොහොම සුදු. ලක්ෂ්මණ කිරණතුමා.
ඔබ අපේ යෝජනාවේ කිසිම වැරැද්දක් නැහැ. නීතිඥ මාත්‍රු ගණනාවක් බලලා තමයි මේක හැදුවේ. කිසිම වැරද්දක් නැහැ.
බොහොම ස්තුතියි.